ඉතා වැදගත් වටිනා ධර්ම දානමය කුසල කර්මයක් සිදු කර ගැනීමට බලාපොරොත්තු වන මොහොත. වස්තු මාසයේ තුල මේ විහාරස්ථානයේ පවත්වනු ලබන ඒ ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් අද දිනේ පැවැත්වීමටයි සූදානම් වන්නේ. මෙම ධර්ම දේශනාවේ මූලික දායකත්වය ගැන කටයුතු කරන සුවර්ණ සිල්වා ඒ මෑණියන් එවැගේම ලයිනල් සිල්වා පියතුමා ප්‍රමුඛ ඒ පවුල්වල ඒ දූ දරුවන් ප්‍රමුඛ පින්වත් පිරිස ඒ දරුවන් මේ ධර්ම දේශනාව අද පැවැත්වීම සඳහා මූලික දායකත්වය ගැන කටයුතු කරනු ලබනවා. එම දායකත්වයේ පරමාර්ථ අතර විශේෂයෙන්ම ඒ සැඳෑ සමය ගත කරන සුවර්ණා සිල්වා මෑණියන්ටත් ඒ වගේම ලයිනල් සිල්වා පියතුමා කියන මේ දෙපළට තුරුණුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ දේව රැකවරණය නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරමින් ඒ දරුවන් පිරිස මේ ධර්ම දානමේ කුසල කර්මය සංවිධානය කරගන්නට යෙදුනා. ඉතාම වැදගත් වටිනා පරමාර්ථයක් කියන එක මේ වෙලාවේ සිහිපත් කරන්න කැමති වෙනවා. ඒ වගේම අයිරින් රණතුංග සහ නිස්සංක රණතුංග දෙමව්පියන්ට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා මේ ධර්ම දේශනාව සිදු කරනු ලබනවා. ඒ වගේම මේ පවුල්වල කුඩා සියලු දෙනාට තුරුණුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ දේව රැකවරණය ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම ඔබේ නමින් මිය පරලොව ගිහින් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව මේ මොහොතේ සිදු කරනු ලබනවා. දැන් අපේ ලයිනල් සිල්වා මහත්මයාත් සුවර්ණා සිල්වායේ මෑණියන් ප්‍රමුඛ ඒ පින්වත් පිරිස විහාරස්ථානයේ සමග බොහොම කුළුපගව කටයුතු කරන එවැගේම වාසනාවන්ත පින්බර මාපිය යුවලක් කියන එක මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕනේ. එහෙමනම් අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු මේ ධර්ම දානමය කුසල කර්මය සිදු කර ගැනීම තුලින් ජනිත වන සියලු කුසල ධර්මයන්ගේ ආන් භවයෙන් ඒ සුවර්ණ සිල්වා මෑණියන්ටත් එවැගේම ලයිඩන් සිල්වා පියතුමාණන්ටත් අයිරින් රණතුංග නිස්සංග රණතුංග කියන දෙමව්පියන් ඇතුළු මේ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝාස ලැබේවා වසනා අපි සියලු දෙනා බලාපොරොත්තු වන උතුම් නිර්වාණ සාන්තිය පිණිස මේ සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ අනුව අද මේ ධර්ම දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම දේශනාව සඳහා අද මාතෘකා කරගන්නට යෙදුනේ මීට කලින් දේශනා කරපු ධර්ම දේශනාවක දෙවෙනි කොටස හැටියට. මොකද මීට කලින් ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට යෙදුනා. භාර්යාවක් ස්වාමි දිනියක් මවක් විදියට ස්වාමි පුරුෂයාට යුතුකම් ඉටු කරමින් ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා ධර්මයෙන් ලැබෙන මඟ පෙන්වීම කුමක්ද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් පස්සේ අපේ උපාසක අම්මලා කීප දෙනෙක්ම සිහිපත් කළා අපේ මෙන්ඩෝන යුතුකම් පිළිබඳව ආමතුරු මතක් කළා. ඒගොල්ලන්ගෙන් එන්ට වෙන යුතුකම් පිළිබඳවත් දේශනාවක් සිද්ධ කරන්නට කියලා. ඒ අනුව ස්වාමි පුරුෂයාගෙන් බිරිඳට යුතු යුතුකම් පිළිබඳව ධර්මානුකූලව කොහොමද විස්තර කළා තිබෙන්නේ කියන කාරණේ තමයි අද ධර්ම දේශනාව සඳහා මූලිකව දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරනකොට පින්වතුනි විවාහ ජීවිතයේ පිළිබඳව විවාහ වෙන්ට හරි විවාහ නොවී සිටීම පිළිබඳව බුදුදහමේ එහෙම විශේෂ මඟ පෙන්වීමක් සිදු කරන්නේ නැහැ. ඒ වගේම දරුවන් හැදීම දරුවන් හදන් නැතුව සිටීම පිළිබඳව ධර්මයේ එහෙම විශේෂ මඟ පෙන්වීමක් සිදු කරන්නේ නැහැ. ඒක පුජ්‍යලයන්ගේ ස්වාධීන අයිතිය. ඒ නිසා නමුත් බුදුදහම තුල ඒ විවාහ ජීවිතයකට ඇතුළත් වෙන අයට විවාහ ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව ඉතාම හොඳ මඟ පෙන්වීම් සිදු කරලා තිබෙනවා. අනේ කරුණු කාරණා මූලික කරගෙනයි මේ ධර්ම දේශනාව සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ. මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකාවක් සිදු කරන්නට යෙදුනා. අසාරේ සාර මතිනු සාරේ චාසාර දස්සිනු තේ සාරණ්ණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. මෙහි අදහස් වෙන තේරුම තමයි සරලව ගත්තොත් සරුදේ නිසරු ලෙසත් නිසරුදේ සරු ලෙසත් වැරදි අදහස් ලබා ගැනීම මේ සමාජයේ මිනිසුන් තුළ තිබෙන ස්වභාවික ප්‍රකෘතියක් කියන එකයි මේ අදහසෙන් මේ ගාථාවෙන් තේරුම් කළා තියෙන්නේ. ඒ කියන්නේ මේ සමාජයේ මිනිස්යන් හැටියට උපදින අපි සියලු දෙනාගේම තිබෙන එක ස්වභාවික ලක්ෂණයක් තමයි සරු දේවල් නිසරු විදියට දකින්න. ඒ වගේම සරු දේවල් නිසරු දේවල් සරු විදියට දකින්න. මේක මිනිසුන් තුළ තිබෙන ස්වභාවික ධර්මතාවයක් විදියට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ අනුව නිසරු වැඩ, නිසරු කතා, නිසරු සිතුවිලි වල මිනිස්සු යෙදෙනවා. ඒක තමයි මිනිස්යාගේ ස්වභාවය. මිනිසුන්ගේ ස්වභාවයේ උපතින්ම ඇති වෙන ලක්ෂණය. ධර්මය තුළින් පෙන්නන්නේ අනේ ස්වභාවයෙන් මිදෙන්නේ කොහොමද කියන එක. හරියට උදාහරණයකින් පැහැදිලි කරොත්, හරියට මේ නිසරු දේවල් කතා කරන එක, නිසරු දේවල් හිතන එක, නිසරු වැඩ කරන එක ලෝකයේ ස්වභාවයක් නම් ඒක හරියට ගලන ගඟක් වගේ. ගලන ගඟක ඒ ගඟ ගලන පැත්තට ගමන් කිරීමට ඉතාම පහසුයි. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක තමයි අපිට පහසුම ක්‍රමය. නමුත් ධර්මයේ තුලින් කියලා දෙන්නේ ගඟ ගලන පැත්තට නෙවෙයි, උඩුගම් බලා පේනන්ට සමාජයේ පුජ්‍යලයන්ට මඟ පෙන්වන්නේ කොහොමද කියන කාරණේ තමයි ධර්මයේ තුලින් වෙන්නීමට උත්සාහ කරන්නේ. එනිසා මේ ධර්මය පිළිපදින ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම උත්සාහ කරන අපිට ලේසි පහසුවෙන් මේ කාර්යය සිදු කරන්න පුළුවන්කමක් නැහැ. ඒ සඳහා පුදුම කැපවීමක්, පුදුම මහන්සියක්, ධෛර්යවන්ත භාවයක් තියෙන්නට ඕන. දැන් ධර්මයේ තුලින් පෙන්වන්නේ මාර්ග සිටියම. ඒ අනුව අපේ ජීවිතේ ඒ අනුව හැඩගස්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ධර්මයේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය ගණනින් අපිට කියන්න පුළුවන් 84,000 කියලා නේ. අපි එහෙම අහලා තියෙනවා. ගණනින් 84,000. ඒ වගේම මේ ධර්මය පිටක වශයෙන් කොටස් තුනක් තිබෙනවා. මොනවද? විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියලා. ඒතර කොටස් විනය කොටස් වශයෙන්, නිකාය වශයෙන් කොටස් තුනකට බෙදලා තිබෙනවා. ඒ වගේම මේ ධර්මයේ පින්තුනි තවත් කොටස් තුනකට බෙදෙනවා ත්‍රිවිධ ආකාර විදියට. පරියාප්ති ධර්ම, ප්‍රතිපාති ධර්ම, ප්‍රතිවේද ධර්ම කියලා. පරියාප්ති ධර්ම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ විනය, සූත්‍ර, අභිධර්ම කියන මෙන්න මේ කොටස් තුනටම අයිති ධර්මයක නැත්තම් 84,000 ධර්මස්කන්ධයකම කියනවා පරියාප්ති ධර්ම කියලා. ඊළඟ ප්‍රතිපත්ති ධර්ම. ප්‍රතිපත්ති ධර්ම කියලා කියන්නේ සතර ආපායන් මිදීම සඳහා, ඒ වගේම දිව්‍ය ලෝක සම්පත්තිය ලැබීම සඳහා සාසනික වශයෙන් අපි සම්පූර්ණ කරගත යුතු ප්‍රතිපත්ති ගුණ ධර්මයන් තමයි ප්‍රතිපත්ති හැටියට ප්‍රතිපත්ති ධර්ම විදියට සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ප්‍රතිවේද ධර්ම කියලා කියන්නේ මාර්ග හතරක්, මාර්ගඵලක්, නිවනක් කියන. මෙන්න මේ නව ලෝකෝත්තර ධර්ම ප්‍රතිවේද ධර්ම විදියට ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. එතකොට මේ ධර්මයේ පිළිබඳව මෙන්න මේ විදියට ත්‍රිවිධාකාරයට බෙදලා තිබෙනවා. ඒ වගේම ධර්මයේ තිබෙන ගුණ හයක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. මේ පිළිබඳව මේ ගුණ මොනවද කියන්නේ නිතර භාවිතන ගාථාවක තිබෙනවා. මොන ගාථාවේද තිබෙන්නේ? අපි බුදුන් වඳින ගාථාවේ සුවාකාත ගාථා. එතකොට සුවාකාතු කියලා කියන පළවෙනි. සුවාකාතු කියලා කියන්නේ මනා කොට දේශනා කොට ධර්මය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ ධර්මය ඊටාම සර්ව සම්පූර්ණව දේශනා කොට වදාළ ධර්මය. ඉතින් මේට අවුරුදු 2600කට කලින් උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අද ලෝකේ විද්‍යාව, තාක්ෂණය අතින් බොහොම දියුණු වෙලා තිබෙනවා. මිනිස්සුන්ගේ දැනුම, ඒ වගේම මිනිස්සුන්ගේ බුද්ධිය දියුණු වෙලා තිබෙනවා. මෙවැනි නවීන සමාජයක, නවීන පරිසරයකට වුණත් අද බුදුදහමේ වටිනාකම ඉතාම ප්‍රබලව දැනෙන. උන්වහන්සේගේ දේශනාවන් වල කිසිම දෙයක් අපිට බැහැර කරන්න පුළුවන්කමක් නැහැ. ඒකයි ස්වාකාතෝ කියන්නේ මනාකොට දේශනා කරපු වදාළ ධර්ම. එලා සම්දික්ඛිකෝ. සම්දික්ඛිකෝ කියලා කියන්නේ මේ භවයේදීම මේ ධර්මය පිළිපදින කෙනෙකුට නැත්නම් තම ජීවිත කාලය තුලදී එහි ධර්මයේ ගුණයන් අත්විඳින්න පුළුවන්කම තිබෙන. දැන් ධර්මානුකූලව ජීවත් වෙන අයට ධර්මයේ ආරක්ෂාව රැකවරණය ලැබෙන. පෙර පුණ්‍ය ශක්තිය තිබෙනවා නම් මේ ආත්ම භාවයේ තමන්ට මේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගය ආරි මාර්ග වදලා දිනු කරගන්න පුළුවන් නම් ඒ අයට රහත් භාවයට උනත් පත් වෙන්න පුළුවන්කම තිබේ. ඒකයි සම්දික්ඛිකෝ කියලා කිව්වේ මේ භවයේදීම ප්‍රත්‍යක්ෂ වශයෙන් ගුණ ලබා දෙනවා මේ ධර්මයේ. අකාලික මේ ධර්මයේ තිබෙන එක් සුවිශේෂ ස්වභාවයක් තමයි අකාලිකයි. අකාලික කියන්නේ කාලයක් නෙවෙයි. ඕනම කාලයක මේ ධර්මය ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ ධර්මයේ ගුණය සදාකාලිකව පවතින. මේ ජීවිතයේදී හෝ මේ ජීවිතයේදී සම්පූර්ණ කරගන්න බැරි වුණොත් ඊළඟ භවයකදී ඕ සසරේ ඕනම මොහොතකදී අපිට මේ ධර්මය අපේ ජීවිතේ ගුණයන් අපිට ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහි පාසිකෝ ඊළඟ ගුණය. එහි පාසිකෝ කියලා කියන්නේ ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලනවා කියලා කියන්නේ මේ ධර්මයේ පිළිපදින කෙනෙකුට මේ ධර්මයේ පිළිපැදීම සිද්ධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඇවිල්ලා මෙහි ධර්මය තමන් භාවිත කර නැත්නම් සීලාදී ගුණධර්ම වල යෙදিলা පුහුණු කරලා තමන්ට හිතෙනවා නම් මේ ධහම බුද්ධිගෝචරයි ඒ වගේම මෙලවටත් පරලොවටත් ඉතාම ප්‍රයෝජනවත් කියලා අන්න එහෙමනම් මේ ධහම පිළිගන්න කියන එක කියන්නේ ඒ ඇවිල්ලා පරේක්ෂණ කරන්න තර්ක කරන්න මේ ධහම තුල ඉඩකඩ බොහෝ තිබෙනවා. ඕපනායිකෝ ඕපනායිකෝ කියලා කියන්නේ මේ සිතේ දිහිතු වීමට සිතේ දරහා ගැනීමට සිතේ සතුට වෙනුවෙන් සිතේ සංසුන්කම ඇති කර ගැනීම සඳහා මේ ධහම ඉතාම ප්‍රයෝජන. ඒකයි ඕපනායිකෝ කියලා සඳහන් කරන්නට යෙදුණු. එවැගේම පඤ්චත්තං වේදිතක් ප්‍රත්‍යක්ෂෙන් දත යුතු ගුණේ යුතුයි. ප්‍රත්‍යක්ෂෙන් දත යුතු ගුණේ යුතුයි කියලා කියන්නේ මේක ඉතාම සුවිශේෂී කාරණයක්. මේක ලෝකේ ආගම් අතර බුදුදහමට තිබෙන සුවිශේෂී ලක්ෂණයක් විදියට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. එහෙම කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් කියලා කියන්නේ තම අවබෝධයෙන්ම දැනගන්න. වෙන කෙනෙකුට මේ ධහම තව කෙනෙකුට අවබෝධ කරවන්න පුළුවන්කමක් නැහැ. මේ ධහම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ තමන්ගේම උත්සාහයෙන් තමන්ගේම දැනුමෙන් තමන්ගේම පාරමිතාවන් සම්පූර්ණ කර ගැනීමෙන් තමයි මේ ධහමේ වටිනාකම අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ උනත් පැහැදිලි කළේ උන්වහන්සේට පුළුවන්කම තිබෙන්නේ මඟ පෙන්වීම පමණයි. උන්වහන්සේටවත් බෑ කෙනෙක් නිවන කරා රැගෙන යන්න. මේ ධර්ම දේශනා තුළින් උනත් වෙනත් ආගමික කටයුතු වලින් උනත් මේ අපි සිද්ධ කරන්නේ අපිම අපිට අවශ්‍ය මාර්ගයේ පහදා ගැනීම සඳහා අවශ්‍ය කරුණු මේක රාශි කර ගැනීම. ඒ නිසා පඤ්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන්ම මේ ධර්ම අවබෝධ කරගන්න ඕනේ. ඒ අනුව තමයි නිවන අපිට සාක්ෂාත් කරගන්න පුළුවන්කම තිබෙන්නේ. මෙන්න මේ කරුණු ටික මේ පින්වත් කිරිසට මූලිකව මා සිහිපත් කළේ මේ ධර්මයේ තිබෙන වටිනාකම අපිට අවබෝධ කර ගැනීම සඳහා. ඉතින් අද මේ ධර්ම දේශනාව සඳහා මා මාතුකා කරගන්නට යෙදුනේ විශේෂයෙන්ම සිගාලෝවාද සූත්‍රේ මූලික කරගෙන තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරනු ලබන්නේ. ඉතින් සිගාලෝවාද සූත්‍රේ ඊටම වැදගත් සූත්‍ර දේශනාවක්. ඒ වගේම අපිට බෞද්ධයන්ගේ විනය හැටියට මේ සූත්‍ර දේශනාව සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ ධර්ම දේශනාවට මූලික මාතෘකාව හැටියට දේශනා කරපු කරුණු අනුව මේ පින්වත් පිරිසට සිහිපත් කරන්න කැමති වෙනවා මේ අපේ ධන කවියෝ ඒ ජන කවියන් විසින් මේ වහ ජීවිතයේ පිළිබඳව ඒ තරුණයේ තම පෞල් සංස්ථාව පිළිබඳව දකින විදිහ. මොකද මේ සමාජයේ කුඩාම ඒකකයේ තමයි පෞල් සංස්ථාව කියලා කියන්නේ. මේ සමාජයේ ගොඩනැගෙන්නේ හරක්. විතර පෞල තුල අම්මා තාත්තා දරුවෝ හැටියට කුඩාම ඒකකයේ සකස් වෙලා තිබෙනවා. මෙහෙම ජන කවියක තියෙනවා අප්පච්චි අපේ ගේ මිදුලේ කිතුල වගේ අපේ අම්මා ඒ කිතුලේ පැණි වගේ ලොකු අක්කා ඒ කිතුලේ මල වගේ පර අම්මා මා උස්සා කුල වගේ එක්තරා සන්දෑවක තරුණේ තමන්ගේ කටුමැටි ගහපු නිවසේ ගේ ඉස්සරහා තිබෙන පිලේ එදන ලද කඳුරක ඉඳගෙන කල්පනාවකට වැටෙනවා. මේ තරුණයා කල්පනා කරනවා ඔහු දාලා අතහැරලා ගිය තමන්ගේ අම්මා ගැන. මේ තරුණයාගේ මෑණියන් මිය පරලොව ගිහිල්ලා. ඉතින් ඔහු කල්පනා කරනවානේ අපේ පවුලේ හිටිය අපිට සෙවණක් කුණු අපේ අම්මා අපිව දාලා ගිහිල්ලා. මේ මෞසෙනියස මේ දරුවට දැන්නා. එහෙම කල්පනා කර කර ඉන්නකොට මේ තරුණයාට තේරෙනවා නිවසේ ඉතියේ තියෙන කිතුළු ගහ. කිතුළු ගහ කියලා කියන්නේ බොහොම සරුසාරවත්ව හැදුණු ගහක්. ඒ වගේ බොහොම ශක්ති සම්පන්න ගහක්. ඒ වගේ වුණ හුලඟකට ඕනම නියගයකට දරා ගන්න පුළුවන් ශක්තිය තිබෙන ගහක් තමයි කිතුළු ගහ කියලා කියන්නේ. මේ දරුවට තරුණයාට අප්පච්චි දෙන්නේ කිතුල් ගහක් වගේ. අපේ අප්පච්චි අපේ මිදුලේ කිතුල වගේ. ඇයි කිතුල වගේ කියන්නේ? අප්පච්චි තමයි මේ ගෙදර රැකවරණය දෙන්නේ. අප්පච්චි තමයි දාගිය හෙළන්නේ. දුක් මහන්සි වෙන්නේ. ගෙදර ආරක්ෂකයා වශයෙන් ඉන්නේ අප්පච්චි. ඕනම දුකකදී කරදරයකදී අපේ අප්පච්චි සියල්ලක්ම දරාගෙන අපිව පෝෂණය කරනවා. ඕන විපතකදී කිතුල් ගහ වගේ නොසලී ප්‍රතාපවත්ව ඉන්නවා කියලා මේ දරුවාට කිතුලේ කිතුල අප්පච්චි විදියට පේනවා. අපේ අම්මා ඒ කිතුලේ පැණිවායි. අම්මා ඒ කිතුලේ පැණිවායි. කිතුල් පැණි කාලා තියෙනවනේ නේද? කිතුල් කිව්වම කන්ටිදීන් මතක් වෙන ඇති අතීතේ. ඇමරිකාවේ කිතුල් නැති ඉඳ හොඳයි. මේ කිතුලේ බොහොම රසවත් පැණි. ඒ අම්මලා කියලා කියන්නේ බහර්යාවක් කියලා කියන්නේ ඒ ගෙදරට ඉන්න ඒ ගෙදර සාමය සතුට ඇති කරන කෙනා තමයි අම්මා කියලා කියන්නේ. එයා දැන් අප්පච්චිලා ටිකක් මහ පොළොවත් එක්ක ගැටෙනවා නැත්නම් රැකී ආරක්ෂා අධි කරලා මහන්සි වෙලා ගෙදර එනකොට දරුවන්ගේ මොනහරි වැරද්දක් දැක්කොත් අප්පච්චිලා ටිකක් කෑ ගන්නවා. එහෙම කෑ ගන්නකොට අම්මලා තමයි දරුවන්ව සනසන උතේ අප්පච්චි මහන්සියලාවම කොහොම මේ නරක වැඩ වැරදි වැඩ කරන්න එපා. මොකද අප්පච්චි ඔයාලාට වෙනුවෙන්නේ මහන්සි වෙන්නේ. ඔයාලා වෙනුවෙන්නේ කැප වෙන්නේ කියලා අර අප්පච්චි කෙරෙහි දරුවන්ට වෛරයක් ඇති නොවන විදිහට ඒ වගේම දරුවන්ට අප්පච්චි කෙරෙහි කරුණාව ඇති වෙන විදිහට දරුවන්ගේ හිත තැලෙන්නේ නැති විදිහට අම්මලා දරුවන්ව සනසන නිසා දරුවෝ අම්මත් එක්ක තමයි බොහෝ විට හැදෙන්නේ වැඩෙන්නේ. අම්මත් අම්මට තමයි තමන්ගේ දුක සැප බොහෝ විට දරුවෝ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා හරියට ගෙදරක අම්මා කෙනෙක් කියලා කියන්නේ බහරියාවක් කියලා කියන්නේ ඒ ගෙදර සතුට රඳා පවතින ඇය තුල. ඒ නිසා ඒ කියනවා අපේ අම්මා ඒ කිතුලේ පැණිවා ලොකු අක්කා ඒ කිතුලේ මලවල්. ඉතින් අක්කලා කොහොමත් අක්කලා නංගිලා කියන්නේ කොහොමත් හැඩ වැඩ වෙන්න ලස්සන වෙන්න කැමති අය. ඉතින් නංගිලා අක්කලා ගම ගෙදරකට බොහොම අලංකාරයි. ඒවා ලෑද වැඩ කරනවා මල් හදනවා බොහොම ගෙදරක් ප්‍රියමනාපව තියෙන. ඉතින් ගැමි සමාජයේ තමන්ගේ ජීවිත අරගලයේ ගෙන එන ගැමියන් ඒ කුසිකාර්මික කටයුතු වලදී ඒ සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වෙනවා. ඉතින් අම්මා නැතුණන් පස්සේ තාත්තා තවත් වහයක් කරගන්නවා මේ පවුලේ සමගිය නැත්නම් පවුල් ජීවිතේ මේ ජීවන අරගලයේ ජයග්‍රහණය කිරීම සඳහා. ඒ පුංචි අම්මා කෙනෙක් කියනවා දැන් මම කියනවා පරම්මා මාඋසා කොළවත් මාඋසා කොළ කියලා කියන්නේ කිතුරු ගහට කිසිම සම්බන්ධයක් නැති කොළ. එතකොට අම්මා කෙනෙක්ගෙන් ලැබෙන සෙනෙහස පුංචි අම්මා මොන තරම් දුන්නත් මේ දරුවන්ට ලැබෙන්නේ නැහැ. පුංචි අම්මාගෙන් මේ සෙනෙහස ආදරේ ලැබෙනවා. නමුත් අම්මා කෙනෙකුගෙන් ලැබෙන සෙනෙහස දරුවෙකුට තව කෙනෙකුට ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. මේ ජන කවියේ තමන්ගේ පවුල් ජීවිතයේ පිළිබඳව පවුලේ ඒ අම්මා කෙනෙක්ගෙන් ලැබෙන සෙනෙහස පිළිබඳව දැක්ක විදිය තමයි සිහිපත් වෙන්නේ. ඉතින් මේ විදියට මේ බහරියාවක් බිරිඳක් කියන කෙනෙක් පුදුම යුතුයකම් කොටසක් මේ සමාජයේ තුල ඒ පවුල් සංස්ථාව සමාජයේකේ රැක ගැනීම සඳහා සිත කරනු ලබනවා. ඒ නිසා සිඟාලෝවාද සූත්‍රයේදී සඳහන් කරනවා විවාහ ජීවිතයකට ඇතුළත් වන ඒ දෙපළක් ඔවුන්ගේ විවාහ ජීවිතයේ ගත කිරීමේදී අන්‍යෝන්‍ය වශයෙන් ඒ යුතුයකම් ඉටු කර ගන්නට ඕන. ඉතින් මේ සිඟාලෝවාද සූත්‍රයේ පිළිබඳව සඳහන් කරනකොට පින්වතුනි විශේෂයෙන්ම ඔය යුරෝපීය ජාතිකයින් අපේ රට පාලනය කරන අවස්ථාවවලදී ඒ යුරෝපීය ජාතිකයින් බුද්ධිමත් අය අපේ රටට ඇවිල්ලා තිබෙනවා ඒ පාලන කටයුතු කරගෙන යන්න. එහෙම පාලන කටයුතු කරගෙන යන්න ආපු ඒ අය දැකලා තිබෙනවා යුරෝපීය අයට වඩා ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ එදා විවාහ ජීවිතයේ ගත කරපු පවුල් ජීවිතයේ ගත කරපු අය බොහොම සාර්ථක විවාහ ජීවිත ගත කරනවා. ඊට පස්සේ ඒ අය මේ ගැන හොයලා තිබෙනවා. කොහොමද මෙහෙම මේ අය මේ තරම් සතුටින් විවාහ ජීවිත ගත කරන්නේ කියලා. ඒ අයට දැනගන්න ලැබිලා තිබෙනවා ඉංග්‍රීසි පුළුවන් දැනුගත් අයගෙන් එම විවාහ ජීවිතයේ ගත කරන්නේ මෙන්න මේ ධර්මානුකූල විශේෂයෙන්ම මේ සිඟාලෝවාද සූත්‍රයේ තුලින් එවගේම බෞද්ධ සංස්කෘතිය තුළින් දෙන ලද ආදර්ශයන්ට අනුව තමයි එවැනි විවාහ ජීවිත ගත කරන්නේ කියලා ඔවුන්ට දැනගන්න ලැබිලා තිබෙනවා. ඒ අතර එක රීස් ඩේවිඩ්ස් කියන උගත් මහත්මයා සඳහන් කරලා තිබෙනවා පෙර දිගින් අපර දිගට ලැබෙන දායාද අතර සිඟාලෝවාද සූත්‍ර වැනි සූත්‍රයක් ලැබීමම ඉතාම වැදගත් කියලා ඔහු සඳහන් කරලා තිබෙනවා. ඒ තරම් මේ සිඟාලෝවාද සූත්‍රය ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා පින්වතුනි ස්වාමි පුරුෂයෙක් විසින් බිරිඳකට ඉටුවෙතු යුතුකම් පහක් සඳහන් කරලා තිබෙනවා. පළවෙනි එක තමයි සම්මාන කිරීම. සම්මාන කිරීම කියලා කියන්නේ අගය කිරීම. බහරියාවක් විදියට, බිරිඳක් විදියට, මවක් විදියට අය යුතු කරන ඒ සේවය ස්වාමි පුරුෂයෙක් විසින් අගය කරන්නේ. ඇයට ප්‍රශංසා කරන්නේ. දැන් සාමාන්‍යයෙන් හොඳ කෑමක් එහෙම කියලා දුන්නම ආ බොහොම හොඳට රහත තියෙනවා කියලා කියන්නේ. නැත්තම් මේ කිඹුලෝ කිරිමැටි කිලිනවා වගේ කිරලා නිහඬව ඉන්න හොඳ නෑ. අනේ බොහොම අද රහතු කියලා තියෙනවා. බොහොම හොඳයි කියලා කියන්නේ. ඒ වගේ අය කරන සේවය අගය සම්මාන කිරීම. ඒ අගය කිරීම ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා හොඳ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට නම් අය නිහඬව කරන කාර්ය අගය කිරීමට ලක් කරන්න ඕනේ කියලා සඳහන් කරලා තිබෙනවා. ඊළඟට අවමාන නොකිරීම. ඊළඟට බිරිඳට කිසිම වෙලාවක තමා දරුවන් ඉදිරියේවත් තම යහළු එහෙලියන් ඉදිරියේවත් ඇයට අවමානයක් වෙන විදියට ඇය අපහසුතාවයකට පත් නොවන විදියට ස්වාමි පුරුෂයෙක් හැසිරිය යුතුයි. සාමාන්‍යයෙන් විවාහ ජීවිත ගත කරනකොට ඒ වගේම සමාජයේ ජීවත් වෙනකොට කොයි විදියට අපි ජීවත් වුණත් යම් ප්‍රශ්න ගැටළු අපිට ඇති වෙන්න පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ ප්‍රශ්න ගැටළු ඇති වුණාම ඒවා විසඳ ගන්න ක්‍රම තියෙනවා. සාකච්ඡා කරලා ඒ වගේම කේන්ති නුනම ඒ වගේම නිර්වෘල් මනසකින් මේ කරුණු දිහා අපිට බලන්න පුළුවන්කම තිබෙනවා. එනිසා ස්වාමි පුරුෂයෙක් විසින් තම බිරිඳ අගය කරනවා වගේම ඇයට බොහොම ආදරෙන් ලිංගතුව කතා කරමින් ඇය ප්‍රශංසාවට ලක් කිරීම ඉතාම වැදගත් කියලා සඳහන් කරලා තිබෙනවා. දැන් මේ කරුණු කවුද දේශනා කරන්නේ? මම නම් නෙවෙයි. කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිගාලෝවාද සූත්‍රය. ඒ වගේම තුන්වැනි කරුණ හැටියට සඳහන් කරලා තිබෙනවා අනාචාරය හැසිරීම. ඒක බිරිඳ පාසලේටත් කාන්තා පාසලේටත් කියන දෙගොල්ලටම පොදු කරුණක් විදියට සඳහන් කරලා තිබෙනවා. ඒ කාර්මයේ අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ මේ සියලු දෙනා කාර්මයේ කුමක්ද කියන එක දන්න. හතරවෙනි කාලය තමයි යසින් සුරු පවරාදී. ස්වාමි පුරුෂයෙක් විසින් බිරිඳකට භාර්යාවකට ඒ තමන් ඒ ගෙදර පරිපාලන කටයුතු පවරලා දෙන්නේ. දැන් මෙතන යම් ස්වාමි පුරුෂයෙක් පරිපාලන කටයුතු කරනවා නම් අදින් පස්සේ භාර්යාවට ඒක පවරලා දෙන්න ඕනේ. ඒ කටයුතු පවරලා දෙන්න කියන්නේ ඇයට වගකීම් බාර දෙන්න ඕනේ. මිල මුදල් දානේ හරියම්බ කරලා ඇයට ඒවා වියපැහැදම් කරන්න, ගෙදර දරුවන් වෙනුවෙන් වියපැහැදම් කරන්න ඒ අවශ්‍යතාවයන් සඳහා මුදල් මිල මුදල් ලබා දෙන්න. ඒක ස්වාමි පුරුෂයෙකුගේ යුතුයකමක් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. දැන් නම් ඉතින් දෙගොල්ලොම රැකියා කරනවා. ඉතින් දෙගොල්ලොම රැකියා කරන ඉඳන් දෙන්නම එකතු වෙලා පොදු account එකක් open කරලා ඒකට මුදල් දාන විදිහක් කරනවා නම් හොඳයි. ඉතින් ඉස්සර සමාජයේ ස්වාමයේ විතරයි රැකියාවල යෙදෙන්නේ. ඒ සමාජයට ගැළපෙන විදියට තමයි මේ දේශනාවන් සිදු කළා තිබෙන්නේ. ඉතින් අද සමාජයටත් අත් ගැළපෙන විදියට මේ කරුණු අපිට සංස්කරණය කරගන්න පුළුවන්කම තිබේ. ඊළඟ පස්වෙනි කාරණය. මේක නම් ඉතින් කාන්තාව බොහොම කැමැතිම කාරණය. ඒ පස්වෙනි කාරණය තමයි අලංකාර ආභරණ වස්ත්‍ර ආදිය භාර්යාවකට ගෙනල්ලා දෙන්න. ඉතින් ඇයට ඇඳුම් පැළඳුම් සාමාන්‍ය කාන්තාව කොහොමත් රත්තරන් රිදී වලලු මාළුවට කැමති නේද? ඒ ආයත ඒ ආභරණ ආදී ඇඳුම් පැළඳුම් ආදිය ගෙනල්ලා දෙන්න ඕනේ. ඒ එහෙම ගෙනල්ලා එයාලට සතුටු කරන්න ඕනේ කියලා මේ සිගාලෝවාද සූත්‍රයේ කරුණු සඳහන් කරලා තිබෙනවා. ඉතින් මෙන්න මේ කියන කරුණු පහ ස්වාමි පුරුෂයෙක් විසින් බිරිඳකට ඉටු කළ යුතු යුතුකම් විදියට සඳහන් කළා තිබෙනවා. ඉතින් මේ කරුණු යම් දෙදෙනෙක් අවබෝධ කරගෙන මේ කරුණු ඉටසිත කරනවා නම් අන්න ඉතාම හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා මේ සූත්‍ර දේශනාවට අනුව අපිට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ සාර්ථක විවාහ ජීවිත ගත කිරීම පිළිබඳව පින්තුනි බුදුරජාණන් වහන්සේ නොඑක් අවස්ථාවලදී දේශනාවන් සිදු කළා තිබෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ සුන්සුමාරගිරි කියන ප්‍රදේශයට උන්වහන්සේ වැඩම කළාම එක්තරා වයෝවෘද්ධ පියෙකුයි මෑණිකෙනෙකුයි බුදුහාඳුරු මුණ ගැහෙන්න එනවා. බුදුහාඳුරු මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුහාඳුරන්ට අප උපස්ථාන කළා. අනේ අපේ පුතා සැහැල්ල කාලයකින් අපි දැක්කේ කියලා මේ අම්මයි තාත්තයි බුදුහාඳුරන්ට ප්‍රකාශ කළා. ඉතින් එතන හිටිය සමහර ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්නයක් වුණා. බුදුහාමුදුරන්ගේ අම්මයි තාත්තයි සුද්ධෝදනතුමයි මහමායා දේවිය. මේ මෑණියෝ සහ පියාණන් මොකද මේ ප්‍රකාශ කළේ කියලා ඒගොල්ලන්ට පොඩි සැකයක් ඇති වුණා. ඉතින් මේ කාරණේ දැනගත්ත බුදුහාමුදුරු සඳහන් කරනවා මේ මමත් පියත් සසරේ ආත්ම 500ක් බුදුරජාණන් වහන්සේට මමක් පියෙක් හැටියට හිටියයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේට ආත්ම 500ක් සුළු මව සුළු පියා විදියට ඉඳලා තියෙනවා. ඒ වගේම තවත් සසරේ බොහෝ ආත්ම ගණනාවක් මේ දෙපළ බුදුරජාණන් වහන්සේට ඥාතිත්වයේ දරාගෙන ඇවිල්ලා තිබෙනවා. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි නකුල මාතා සහ නකුල පිතා. මේ දෙන්න දැන් අවුරුදු 80ක් ආවස. ඉතින් මේ නකුල පිතා බුදුහාමුදුරන්ට කියනවා භාග්‍යතුන් වහන්ස මේ නකුල මාතාව සමග මා විවාහ වුණේ අවුරුදු 16. දැන් අපි දෙන්නට අවුරුදු 80යි. ඒතර කොච්චර කාලයක් විවාහ වෙලා 16 විවාහ වුණේ දැන් 80යි. ඒතර කීයද? ඈ? 64. දොර නකුල මාතාව කියනවා මගේ මේ නකුල පිතා පියතුමා කියනවා මගේ මේ පහරියාව මාව මේ අවුරුදු 64 තුල සිතින්වත් ඉක්මවලා ඒ නිසා ගතින් ඉක්මවීම පිළිබඳ කුමන කතාවද කියලා මේ නකුල පියතුමා කියන නකුල මාතාව. නකුල මාතාවත් තම ස්වාමියා ගැන ඒ විදිහටම ප්‍රකාශ කළා. එහෙම ප්‍රකාශ කරලා මේ දෙන්න බුදුහාඳුරන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නේ තමයි අපි දෙන්න මේ විදිහට නිවන් දකින තෙක්ම සසරේ එකට ගමන් කරන්න කැමති. අන්න එහෙම සසරේ අපි දෙන්නට එකට ගමන් කරන්න ස්වාමි පුරුෂයෙක් පිළිදෙක් පිළිදක් හැටියට එහෙම ක්‍රමයක් තියෙනවද කියලා බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ නෝන මහතුරුන්ටත් හොඳ ප්‍රශ්නයක් නේද? සංසාරේ කෙරටම ගමන් කරන්න හිතන් ඉන්න ඉනායට හොඳයි. මේක ඔක්කොම හිතන් ඉන්නේ නේද? එතකොට දැන් මේ ප්‍රශ්නේ අහන්න. දැන් අද සමාජයේ තරුණයන්ට තියෙන ප්‍රශ්නයන් ඉතින් ආදරය කරන කාලේ දේවල් වලින් දෙමෝපිය විරුද්ධුනාම දැන් බොහෝ විට තරුණය කරන්නේ අනේ ඉතින් අපිට මේ ආත්ම එකතු වෙන්න දෙන්නේ නැත්නම් ඊළඟ ආත්ම හැර එකතු වෙන්න කියලා ගඟට පනින. නේද? නැත්නම් දෙන්නම එකතු වෙලා කෝච්චියට බෙල්ල තියන. මොකද අපිට මේ විරුද්ධ වෙනවා අපිට ඊර්ෂ්‍යා කරනවා ඒ නිසා අපි ඊළඟ ආත්මෙ එකතු වෙමු කියලා බෙල්ල වැළඳා. දැන් ඒගොල්ලෝ හිතන්නේ එහෙම කරාම ඊළඟ ආත්මෙ එකතු වෙන්න පුළුවන්. ඊළඟ ආත්මෙ එකතු වෙන්න බෑ එහෙම කළා. මොකද එහෙම ගඟට පනින්නේ බෙල්ල වැළඳා ගන්නෙ වහ බොන්නේ මෛත්‍රී කරුණා නැති කරගෙන. එහෙම නෙවෙයි. එතකොට රාගයේ ඉරිසියාව තරහ වෛරයේ කේන්ති තමයි කටිට යෙදෙන්නේ. අනිවාර්යෙන් ගිහිලා ඉපදෙන්නේ අපාය. මොකද හොඳ මානසික ස්වභාවයක් නැහැ එහෙම කරන අය තුල. එතකොට එහෙම අයට එහෙම සසරේ එකතු වෙන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන එහෙම ක්‍රමයක් තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ඒ ක්‍රමයේ තමයි කරුණ හතරක් ස්වාමි පුරුෂයා සහ බිරිඳ සම්පූර්ණ කරගන්න. සද්දා සීල ත්‍යාග පඤ්ඤ මොනවද? සද්ධාව සීලය ත්‍යාග පඤ්ඤ සමසද්ධා සමසීල සමත්‍යාග සමුපාද මෙන්න මේ කරුණු යම් ස්වාමි පුරුෂයෙක් සහ බිරිඳක් සම්පූර්ණ කර ගන්නව නම් අන්න ඒ ආයත සසරේ එක විදියට එකට උපදින්න පුළුවන්. එක එකට ඉපදිලා එක ස්වාමි පුරුෂයෙක් බිරිඳෙක් බිරිඳක් හැටියට උන්ට ගමන් කරන්න පුළුවන්. නැත්තම් තමන්ගේ ආදරේ සාංශාරික වශයෙන් ගෙනියන්න පුළුවන්. ඒ එවැනි ආදර කතා ගොඩක් තියෙනවා අපේ මේ සාසන ඉතිහාසය තුළ සඳහන් වෙලා තිබෙනවා. දැන් මේ පින්වත් පිරිස දන්න ලෝකේ පරමාදර්ශිම ආදර ජීවිත ගත කරපු දෙන්න කවුද කියලා හොත් කියන්න පුළුවන්. රෝමියෝ ජුලියස්ද? ඈ පරමාදර්ශිම හොඳම වහ ජීවිත ගත කරපු දෙන්න. එහෙම හොඳම වහ ජීවිත ගත කරපු දෙන්න තමයි සිරුවක් කුමාරයාසා යසෝදරා. පරමාදර්ශම ජීවිත හැටියට චරිත දෙකක් විදියට ඒ චරිත දෙක අපිට ගන්න පුළුවන්කම තිබෙනවා. මොකද සිද්ධාත් කුමාරයා තා යසෝදරා පිළිබඳව සඳහන් කරනකොට සමහර විට කච්චි හිතනවා දැන් ප්‍රශ්නකුත් ඇදෙනවා ඉතින් සිද්ධාත් කුමාරයා මොනවා වුණත් යසෝදරා තනි කළා ගියා දරුවත් එක්ක කියලා අපි ඒක මොනවා වුණත් ඒක හරි නැහැනි කියලා ඒක තර්කානුකූලව හිතනවා අපි හිතනවා. නමුත් මේ සිද්ධාත් කුමාරයා යසෝදරා කියලා කියන්නේ සාංසාරික වශයෙන් මේ පාරමිතා සම්පූර්ණ කරන කාලේ එකට පැමිණිච්ච දෙන්නේ. ඒ නිසා තමයි වෙසාන්තර ආත්ම භාවයේදී යාලේ ක්‍රිෂ්ණ ජිනා තන් දුන්නම විසව ඒ පිළිබඳව රජතුමාට දෝෂාරෝපණය නොකරයි. ඒ වගේම වෙසාන්තර ආත්ම භාවයේදී දේවියත් දන් දෙන්නට තරම් වෙසාන්තර රජතුමා ක්‍රියා කළා. ඉතින් මේ සියලු කරුණු වලදී සිදුවත් කුමාරයාට මේ බුද්ධත්වයේ කියන තත්ත්වයට පැමිණීම සඳහා යසෝදරා දේවිය සහයෝගය දීලා තිබෙනවා සසර පුරා. ඒ වගේම මේ කාරණයේදී පින්වතුනි විශේෂයෙන්ම සිදුවත් කුමාරයා උත්පත්ති ලැබුවන් පස්සේ ඊටාම එතුමාට නම් තබන්න ආපු බමුණු මත දෙකක් ප්‍රකාශ කරන්න යෙදුණා. එකක් තමයි මෙයා ජීව හිටියෝ සක්විති රජ වෙනවා. පැවිදි වුණොත් බුද්ධත්වයට පත් වෙනවා. ඒ වගේම අසිත කියන තාපසතුමා ඉර්ති බල ඇතිව සිටිය කෙනෙක් මෙයා ප්‍රකාශ කළ අනිවාර්යෙන් මෙයා බුද්ධත්වයට පත් වෙනවා. සිද්ධාත් කුමාරයා විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ 16 වියේදී. ඒ කාලේ හැටියට ඉතින් විවාහ යෝජනාවක් ගෙනාවන් පස්සේ රතුමා මේ කුමාරිය කැමති වුණේ නැහැ. ඉතින් මොකද කොහොමත් ප්‍රසිද්ධ වෙලා තියෙන්න ඇතිනේ මෙයා තාපසූත්‍රයට යනවා කියලා. තම ශිල්ප ශාස්ත්‍ර දන්නේ නැහැ කියන කාරණේ අපි සාමාන්‍යයෙන් දන්නේ. නමුත් වක්මගුල් දවසේ ආනාපාන සති භාවනා කළා. දැන් බමුණු ප්‍රකාශ කළා තියෙනවා මේ අනිවාර්යෙන් තපස් වෘත්තියට යනවා කියලා. ඒ නිසා මේ කාන්තාව කැමතුන්නේ නැහැ කුමාරිකාව සිද්ධාත් කුමාරයා විවාහ කරගන්න. ඊට පස්සේ ඉතින් කිව ශිල්ප ශාස්ත්‍ර දන්නේ නැහැ. ඊට පස්සේ ශිල්ප පෙන්නුවා. ඉතින් පිරිමියෙක් වුණාම හොඳ විවාහයක් කරගන්න හොඳ දැනුගතකම් තියෙන්නත් ඕනේ. ශිල්ප ශාස්ත්‍ර දැනගෙන තියෙන්නත් ඕනේ. එහෙම වුණොත් තමයි මොකද විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ අනුව තමයි යසෝදරා දේවිය නැත් සිද්ධාර්ථ කුමාරයත් එක්ක විවාහ වෙන්නේ. ඉතින් ඒ දෙන්නගේ විවාහ ජීවිතය ගත කරන අවුරුදු 17ක්. දැන් අවුරුදු 29 න් තමයි අබිනිෂ්ක්‍රමණය සිද්ධ කරන්නේ. දැන් අවුරුදු 17ක් පමණ යසෝදරායි සිද්ධාර්ථ කුමාරයයි විවාහ ජීවිතය ගත කරා. ඉතින් මේ ගත කරන කාලය තුල අනිවාර්යයෙන්ම සිද්ධාර්ථ කුමාරයාගේ ගති ස්වභාවය පිළිබඳව යසෝදරා දන්නවා. දැන් මේක නොදැන නෙවෙයි යසෝදරා විවාහ වෙන්නේ. මෙයා මේ විදිහේ කෙනෙක් කියලා මොකද රාම්‍ය සුරාම්‍ය සුභ මාලිගා හදලා ඒ වගේම වයසකට ගියාය ලෙඩ වෙච්ච අය මේ අය නොපෙනෙන විදිහට මාර්ග සුද්ධෝදනතුමා සකස් කරලා මෙයා ගිහි ජීවිතයේ ගත කරන්න අවශ්‍ය සියලු සැප පහසුකම් ලබා දුන්නා. එතකොට මේ සියලු කාරණා යසෝදරාව දන්නවා මෙහෙම කරන්නේ. එයා දන්නවා යම් මොහොතක මෙයා මේ ගිහි ජීවිතෙන් නික්මලා යනවා කියන එක ඇයි තාමත් හොඳට දන්න කාරණා. මේකත් දකින්න මේ අපිට අපේ ජන කවියෝ සඳහන් කරලා තිබෙනවා මෙන්න මේම ජන කවියක තිබෙනවා සිංහතුනි. යසෝදරාව සිද්ධාත් කුමාරයා අබිනිෂ්ක්‍රමණය කරන් පස්සේ ඇය මාලිගාව තුල තනි වෙනවා. ඒ කාන්තාවක් විදියට මාවක් විදියට ඇයට පුදුමාකාර වේදනාවක් දැනෙනවා තම ස්වාමි පුරුෂයා නැතිවීම පිළිබඳ. තෑයේ තමන්ගේ දුක මෙන්න මේ විදියට ප්‍රකාශ කරනවා. මුව ජාතියේවද පළමුව උපන්නේ මුව ජාතියේ සිට නෑරම මම එන්නේ. ඔයි ජාතියේ උපනත් මෙහෙසුන් වන්නේ මේ ජාතියේ ඇයි මා තන් කර යත් යසෝදරාව කියලා. මුව ජාතියේ තමයි අපි දෙන්න මුණ ගැහුවේ. ඒ ජාතියේ ඉඳලම ඔබේ අග බිසව හැටිය අග මෙහෙසිය හැටියට හැම ජාතියකම මං ඇවිල්ලා. යසෝදරාවට තියෙන දුක වේදනාව ඇයි ඔබ මේ ජාතිය මාව තනි කරලා යන්නේ කියලා යසෝදරාව ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙහෙම තම දුක වේදනාව ප්‍රකාශ කරන යසෝදරා දැන් සාමාන්‍යයෙන් දැන් නම් ඉතින් ස්වාමි පුරුෂෙක් පිළිඳක් දාලා ගියොත් ඉතින් කුණාට දාන හොඳ වැඩක් කරන්නම් කියලා නේද තවත් 14කටවත් යවන්න ඕන කියලා. ඉතින් මොනවා හරි වැඩකටසක් කරනවා. ඉතින් නමුත් මේ යසෝදරාව එහෙම හිතුවේ නැහැ. ඇය බොහොම කාරුණිකව බලනවා සිද්ධාත් කුමාරයා දිහා. ඉතින් ඇය මෙහෙම හිතනවා මේ සිද්ධාත් කුමාරයා පිළිබඳව සුවද බොජුන් වැළඳූ මගේ හිමිසඳට නිබද බොජුන් රසකරදුන් වළඳන්ට සුවද පලා පොළවැවියන් හිමියන්ට සුවද මල් නිතර පිපියන් රන් කඳට බලන්න මොන තරම් ආදරයක්ද කියලා කියනවා මේ අනේ මගේ ස්වාමියා සිද්ධාර්ථ කුමාරයා ජීව මේ මාලිගාවේ ඉන්නකොට සුවඳ බොදුන් රාජ බොදුන් දුන්නේ රාජ බොදුන් දුන්නේ ඉතින් රසවත් සුවඳ බොදුන් මෙයා බොහෝ ආදරෙන් මං සකස් කළා දුන්නා ඉතින් දැන් කැලේට ගිහිල්ලා ඉන්නේ ඉතින් මේ රස බොදුන් ඔහුට ලැබෙනවා ඒ නිසා ඒ ප්‍රාර්ථනාවක් කරනවා සුවඳ පලා පොළ රැවියන් හිමියන්ට සුවඳ මල් නිතර පිපියන් කන් කඳ නිසා කැලේ තිබෙන සියලු පලාපල පළතුරු බොහොම රසවත් වේවා. ඔහුට ඒ රසවත් පළතුරු ලැබේවා කියලා යසෝදරාව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ කියනවා කැලේ තියෙන කොයි දේවත් රස වේවා මලේ බඹරු ලෙස පිළිවර ඇති වේවා. අවුවේ තිබෙන රස්මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදි වේවා. ඉතින් යසෝදරාවට සහ රජමාලිගාවට සිදුවත් කුමාරයා මේ තපස්ුත්තේ ගියාට තපස් ජීවිතයේ ගියාට රාතුමාට තොරතුරු එනවා. යසෝදරාව දන්නවා සිදුවත් තාපසතුමා දැන් කොහෙද ඉන්නේ කවුද කොහොමද ඉන්නේ කියන එක මේ රජ ගෙදර දන්නවා. සුදෝනාතුමා ඒ කියන්නේ නොසෙවා ඉන්නේ නැහැ රාජපුරුෂෝ යොතල කරුණු දන්නවා. ඉතින් ඒ නිසා යසෝදරාව කියනවා කැලේ තියෙන කොයි දේවත් රස වේ. සිද්ධාර්ථ කුමාරයාට ප්‍රාර්ථනා කරන රජබුදුන් වැළඳුවා දැන් කැලේ ඉන්නේ වනාන්තරේ ඉන්නේ කැලේ තියෙන ඕනම දෙයක් රස දෙයක් බවට පත් වේවා. මලේ බඹරු ලෙස පිරිවර ඇති වේ. දැනගන්න ඇතිනි උපස්ථානයේ පස්වක තවසු ඉන්නවා කියලා. ඉතින් ඇය තව ප්‍රාර්ථනාවක් කරන මලකට එන බඹරු වගේ තව පිරිස ඇති වේවා වැඩි වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ වගේම අවුවේ තිබෙන රස්මාලා අඩු වේවා. ගව්වෙන් ගව දිවමාලිග ඉදි වේවා. ඉතින් මේ විදිහට යසෝදරාව සිද්ධාත් කුමාරයා පිළිබඳව මාලිගාවේදී ප්‍රාර්ථනා කරනවා, හිතනවා, කල්පනා කරනවා. ඒ වගේම ඇය කියනවා කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ. නෑර කැටුව ආවා මම සරණ දෙනි. භාවනාව තොර නොකරමි සිටින්නනේ මාලිගාව අද අඳුරුයි ස්වාමි. යසෝදරා හොඳටම දන්නවා සිද්ධාර්ථ තාපසතුමා අනිවාර්යයෙන් බුද්ධත්වයට පත් වෙනවා. එනිසා සිද්ධාත් තාපසතුමා ඉන්න දිහා දන්නවා. ඕනා යසෝදරාට වාගෙන යන්නත් පුළුවන්. ඔයාගෙන ගියොත් භාවනාව තොර වෙනවා. භාවනාව කැඩෙනවා. ඒ නිසා බුදු වීම සඳහා ඔබතුමාට මා ආශිර්වාද කරනවා. ඒ සඳහා මේ සියලු දුක් මා දරාගෙන ඉන්නවා. නමුත් මාලිගාව බොහොම අඳුරුයි කියලා යසෝදරාව ප්‍රකාශ කරනවා. මේ තමයි ජනකවියේ යසෝදරාව පිළිබඳව සිද්ධාර්ථ කුමාරයා පිළිබඳව දැකපු විදිහ. ඉතින් මේ විදිහට මේ සිද්ධාර්ථ කුමාරයා පිළිබඳව යසෝදරා කියා කරන්න තියුණා. ඒ සාංසාරික වශයෙන් මේගොල්ලෝ සමසද්ධා, සමසීල, සමස්ථාග, සමපඥා කියන ගුණධර්ම වඩපු නිසා. එතකොට මේ සද්ධාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි තුරුණුවන් කෙරෙහි ඇති වෙන සද්ධාව නෙවෙයි. විවාහ ජීවිතයක් ගත කරන අය තුළ මේ සද්ධාව කියන එකේ අදහස තමයි දෙන්නා සම අදහස් ඇති කරගන්න. දෙන්නා තුළ සම සිතුවිලි ඇති කරගන්න ඕන, කරුණා මෛත්‍රිය සමානව ඇති කරගන්න. ඒක තමයි සද්ධාව කියලා කියන්නේ. ඒ කියන්නේ විවාහ ජීවිතයක් ගත කරන අය තුළ සමාන අදහස් ඇති කරගෙන සමාන සිතුවිලි ඇති කර ගැනීම ඉතාම වැදගත්. සම සද්ධා කියලා කියන්නේ සම සීල කියලා කියන්නේ දෙන්නාම ගුණගරුක වෙයි. දෙන්නා තුලම අවංක භාවයේ පවතින. දෙන්නා දෙන්නට අවංක වෙන්න ඕනේ, නිහතමානී වෙන්න ඕනේ. අනේ ගුණධර්මයන් දිනු කර ගැනීම තමයි සීල කියලා කියන්නේ. සද්ධා සීල. ඡාග කියලා කියන්නේ දීමේදී, පරිත්‍යාගයේදී දෙන්නා සමපාත වෙන. එක්කෙනෙක් දෙනවට තව කෙනෙක් අකමැති නම් ගැටළු වෙනවා. දැන් මගමානවක කතාවෙත් එහෙම සිද්ධියක් තියෙනවා නේද? මගමානවක කියලා කියන්නේ මේ සක්කදේවෙන්ද දක්වාම ගමන් කරපු කෙනෙක්. දැන් මගමානවකත් එක්ක හිටපු එක බිරිඳක් මගමානවක කරන දේවල්වලට උදව් කරනවා. උදව් උපකාර කරනවා, සහයෝගය දෙනවා. ඉතින් ඒගොල්ලෝ මරණයට පත් වෙලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදුණා. තව බිරිඳක් හිටියා මේ ඒ කටයුතුට විරුද්ධයි. එහෙම කරන්න එපා, ඔබ අපරාධේ, මොකටද ඔබ කරන්න කියලා ඒවට අකුල් එනවා. ඇය ගිහිල්ලා ඉපදුණා මේ කෙටිනියක් වෙලා. දැන් කොකාගේ ගෑනු සතා කවුද? කෙකි නේද? ඒතර කෙකිනියක් වෙලා විලේක ඉපදිලා තියෙනවා. එතකොට අන්න හොඳ දෙයට උදව් කරලා සහ හොඳ දෙයට අකුල් දෙවීම නිසා සිදුවුණු දෙයක්. ඒකයි සම ඡාග කියලා කියන්නේ ඒකයි. ත්‍යාගේ සත්‍යයේ දෙන සමපාත වෙනවා. දැන් සම ප්‍රඥා කියලා කියන්නේ කටයුතු කරනකොට යම් යම් තීන්දුව తీරන ගන්නකොට සාකච්ඡා කරනවා. තම වහ ජීවිතයට, තම දරුවන්ට, තම පවුලට, තම ආර්ථිකයට එහෙන් බාධාවක් වෙනවද නැත්ද කියන කරුණු පිළිබඳව දෙන්නාම සාකච්ඡා කරලා ඒ තීන්දුව తీරන ගන්නට ඕනි කියන එකයි සම ප්‍රඥා කියලා කියන්නේ. ප්‍රඥාවෙන් සමාන දෙයක්. ඔන්න ඔය කියන කරුණු හතර යම් වහා ජීවිත ගත කරන යුවලක් සම්පූර්ණ කර ගන්නවා නම් ඒ අයට සාංශාරික වශයෙන් උපදින්න පුළුවන්කම තිබෙනවා. මේ සිද්ධාත් කුමාරයා ඇතුළු යසෝදරාවගේ ඒ සාංශාරික ජීවිතයේදී සිද්ධාර්ථ කුමාරයාට බුද්ධත්වයේ කියන උත්තරීතර තත්ත්වයට පත් වෙන්න ප්‍රධානම දායකත්වයේ දක්වන්නට යෙදුනේ යසෝදරා. එනිසා මේ සාමාන්‍ය කියමත් තියෙනවනේ අර සෑම සාර්ථකම පිරිමියෙක් පිටිපස්සේ සාර්ථකම කාන්තාවක් ඉන්නවා කියලා කියනවා. එනිසා පිරිමි සාර්ථක වෙන්නේ කාන්තාව නිසා. මේ කාන්තාව ඒ සහයෝගය දුන්නේ නැත්නම් පිරිමියෙකුට සාර්ථක වෙන්න බොහොම අමාරුයි. දැන් මේ කරුණු ටික තමයි ඒ සම්බන්ධව විශේෂයෙන් සිහිපත් කරන්න තිබෙන්නේ. ඉතින් මේට වඩා මේ ධර්ම දේශනාව දික් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙමනම් අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය ගැන කටයුතු කරන්න තියදුණු ඒ සුවන්නා සිල්වා මෑණියන්ටත්, ඒ වගේම ලයනන් සිල්වා පියතුමාණන්ටත්, ඒ වගේම අයිරින් රණතුංග සහ නිස්සංග රණතුංග කියන ඒ මෑණියන්ට සහ පියාණන් ඇතුළු මේ ඒ පවුල් වල ලකුඩා සියලු දෙනාටම මේ ධර්ම දානමේ කුසල කර්මයේ සිත කර ගැනීම තුලින් ජනිත කරගත සියලු කුසල ධර්මයන්ගේ ආනුභාවයෙන් දෙලොව වශයෙන් නිරොග් නිරෝගී භාවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, අපල උපාද්‍රව ග්‍රහණ කර්තාරක ආදී බලයන් සියල්ලක්ම ධූරේ භූත භාවයට පත් වේවා, මෙලොව වශයෙන් නිරොග් නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට දීර්ඝායුෂ ළඟා කර ගැනීම සඳහා මේ සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ සිත කරගත් සියලු කුසල ධර්මයන් මේ අවස්ථාවට සම්බන්ධ වූ සායෝගිය දැක්කු මේ ලොකු කුඩා සියලු උන්පින්වත් පිළිසටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට දීර්ඝායුෂ ළඟා කර ගැනීම සඳහා ඒ වගේම තමන් කරන කියන සියලු කටයුතු සරුවපකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා, මෙලොව වශයෙන් දීර්ඝායුෂ ළඟා කර ගැනීම සඳහා මේ සියලු කුසල සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම මේ සිත කරගත් සියලු කුසල ධර්මයන් ඔබ සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිහින් පින් බලාපොරොත්තු වන වර්ග પરම්පරාගත සියලුම ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ අය මේ පින් ලබාගෙන ඔවුන්ගේ පරලෝකාමී ජීවිතයේ සුඛී සුවපත් භාවයට පත් වේවා. අවසන උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිස මේ සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරන්. ඒ වගේම මේ සිත කරගන්න සියලු කුසල ධර්මයන් අපව ආරක්ෂා කරන, ශාසනයේ ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. දෙවියන් විසින් පින් අනුමෝදන් වීම තුළින් අපව ආරක්ෂා කෙරෙත්වා. දෙවියන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීම සඳහා දෙවියන්ටත් මේ පින් හේතු වාසනා වේවා.
කියන සිතුවිල්ල හදවතට ඇති කරගෙන අපි සියලු දෙනාම එකට ගාථාවන් කියමින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති.
සියලු දෙනා අභිවාදන සීලස්ස නිච්ඡං වත්තාපතායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයි වන්නෝ සුඛං බලං ආයි වාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනා.